සම්මා සම්බුදු සරණයි ලෝවැසි ඔබ සැමටම. සුපින්නතුනි, අපේ ජීවිතවල අපට විවිධ තෙන්හිදී විවිධ දෙනාගේ අවවාද අනුශාසනා අසන්නට ලැබෙනවා. ඇතැම් දෙනා ධාර්මික අවවාද කරුණු වාචිකව ප්‍රකාශ කරනවා. ඇතැම් දෙනා ඒ කරුණු ප්‍රායෝගිකව සනාථ කරන්නට මහන්සි ගන්නවා ක්‍රියාවෙන්. සුපින්නතුනි, වඩා වැදගත් වන්නේ වාචික ප්‍රකාශනයකට වඩා ක්‍රියාවෙන්ම අදාළ කටයුතුට මඟ පෙන්වීම. අපත් ඔබට හුරු කරන්නේ එවැනි ප්‍රායෝගික දර්ශනයකට එකඟවන්නට. අදත් මේ සැරසෙන්නේ සූත්‍රයේ ඇසුරින් ඔබ වෙත ගෙනෙන ධර්මානුශාසනාව පවත්වන්නට. ඒ උදාහරණ කාර්යභාරය සාක්ෂාත් කරගන්නට අප කරනා ලද ඇරයුම මෙත් සිතින් පිළිගෙන මේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවතාලා බෑවල පිළියන්දල සිරි සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අවසරයි පිටිකල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අපි සාදුකාර පවත්වා අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙත් සිතින් පිළිගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට. සාදු සාදු සාදු. අද මෙම ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නුගේගොඩ මිරිහානේ අංක 3 චෙස්විල් පෙදෙසේ ඉංජිනේරු නිශාන් මහානාම මහතා හා විශේෂඥ වෛද්‍ය රේණුකා මහානාම මහත්මිය ඇතුළු දරු දෙදෙනා විසින්. ඒ සිරු දෙනාගේ ප්‍රධාන බලාපොරොත්තු බවට පත්වන්නේ ආදරණීය මෑණියන් වන කුසුමා මහානාම මෑණියන්ගේ ජන්මදිනයට සුභ ප්‍රාර්ථනා එක් කිරීමට. එලෙසම පරලොස්සපත් දෙටුස් සොහුයුරු රොෂාන් මහානාම මහතාටත් පණ්ඩුක මහානාම ආදරණ පියාණන්ටත් මේ පින්කමෙහි කුසල් අනුමෝදන් කරන්නට මේ දායක සුපින්නතුන් අද බලාපොරොත්තු වෙනවා. මා ඉතාම ගෞරවයෙන් දායක සුපින්නතුන්ට සිහිපත් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ හදවතේ මෙනෙහි කොට ගනිමින් මේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයේ තැන්පත් කොට ඇති පිළිම වහන්සේට පුෂ්ප පූජාව සිදු කරන්නට අප මේ අවස්ථාවක් කරගමු. එලෙසම දේශකයන්න් වහන්සේට දැහැත්වට්ටි පිළිගන්වා ධර්මානුශාසනාවට ඇරියුම් කරන්නටත් අපි දායක සුපින්නතුන්ට සිහිපත් කරනවා. ඒ සියල්ල අතරතුර කලාකරුවන් විසින් ශබ්ද පූජා පවත්වනවා ඇති. ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයෙක් පවත්වා තෙවරක් නමස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං පදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරේ මච්චපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සිසරණේන සද්ධං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත
ආමබන්තේ සතු සතු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අන්න මේවාභිනන්දන්ති උභයේ දේව මානුසා අතපෝ නාම සෝයක්කෝ යං අන්නං නාභිනන්දති යේනං දදන්ති සද්ධාය විප්පසංනේන චේතසා තමේව අන්නං භ භජති අස්මින් ලෝකේ පරම් හිත තස්මා විනේය මච්චේරං දජ්ජාදානං මලාබිබූ පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනං සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි ඉංජිනේරු විශාන්ත මහානාම මහත්මාණන් විශේෂඥ වෛද්‍ය රේණුකා මහානාම මෙතනිය ඒ දරු දෙපළගේ සදහැබර දායකත්වයෙන් තම ආදරණීය මේනියන් වහන්සේ කුසුමා මහානාම මෙතිනියගේ ජන්මදිනය සිහිපත් කරමින් එතුමියට සිත සාන්තිය යහපත ආශිර්වාදය දිගාසිරි ප්‍රාර්ථනා කරමින් පණ්ඩු මහානාම දයාබර පියාණන් වහන්සේ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම සිත සාන්තිය යහපත ආශිර්වාදය දිගාසිරි ප්‍රාර්ථනා කරමින් මිය පරලෝකීය ජ්‍යෙෂ්ඨ සහෝදර ප්‍රශාන් මහානාම මහත්මාණන් ඇතුළු කුල පරම්පරාගත ඥාතිහිතයිසී සමූහයාට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාරාභිලාෂයත් හැම දිනාටම සද්ධර්මාවබෝධයෙන් සසර දුක්ගිනි නිවේවා සසර නිවෙනාතුරු දෙලව ශාන්තිය රැකවරණය උදාපත් වේවා කියන මෛත්‍රී සහගත කාරුණික අපේක්ෂාවෙන් යුක්තව බෞද්ධයා රූපවාහිනිය තුළින් සිදු කෙරෙන සූත්‍ර දේශනාවන් අතරේ අද අපට මාතෘකා හැටියට ලැබුණේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ ආදිත්ත වර්ගයට අයිති අන්න සූත්‍රය. ඒ සූත්‍ර ධර්මය ඉතාමත්ම කෙටි දේශනාවක්. එහි ගාථා තුනක් සඳහන් වෙනවා. පළවෙනි ගාථාව දෙවියකු විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයක්. දෙවෙනි ගාථා දෙක බුදුරජාණන් වහන්සේ විසින් ඒ දෙවියනට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළ පිළිතුරු ගාථා ධර්ම දෙක. මේ සූත්‍රයම ගාථා තුනකින් සමන්වාගත වුණත් මෙයින් මතු කරන ඉහලෝකාර්ථය පරලෝකාර්ථය නිර්වාණාර්ථය කියන මේ අර්ථයන් විවරණය කොට බැලුවොත් ඉතාමත්ම ගැඹුරු දේශනාවක් වෙන්න පුළුවන්. එහෙත් මේ දේශනාව තුළ සඳහන් වෙන කරුණු තුළින් අපිට බොහෝ කොට මතුපිට දර්ශනයෙන් දැක ගන්නට ලැබෙන්නේම මේ ගත කරන සාංසාරික ජීවිතය අර්ථවත් කරගෙන සුවපත් කරගෙන සුරක්ෂිත කරගෙන ඒ ආයුතු ගමන් මග නිවැරදිව යන කෙනෙකුට ලබා දෙන ධර්මෝපදේශයක් බවයි. එවන් උපදේශාත්මක මේ සූත්‍ර දේශනාවට සවන්පත් යොමන මේ හැම දෙනාමත් ඉතාමත්ම ශ්‍රද්ධා ගෞරවය ඇති කරගෙන බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන සෙනෙහසිතින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ශ්‍රවණය කරනවා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දේශනා කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ දේශනාවන් තුලින් මතු කරන අදහස හිතට නගාගෙන ඒක අපි කාගේ කාගේ ජීවිතවල ක්‍රියාව බවට පරිවර්තනය වෙන්න ඕන. ජීවිතයේ තුලින් පවත්වන්නට ඕන සැබෑ වැඩපිළිවෙලක් පිළිබඳවයි ලෝකහිතයිසි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුලින් පැහැදිලි කරන්නේ. පින්වතුනි, දිනක් මැදිම රාත්‍රියට ළඟා වෙමින් සිටියේදී සවැත් නුවර ජේතවනාරාමය ඒකාලෝක කරවමින් දිව්‍ය සමූහයක් බුදුරජාණන් වහන්සේ දැකවැඳ පුදා ගන්නට ධර්ම සාකච්ඡා කරන්නට පැමිණියා. ඔවුනොවුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා වැඳ නමස්කාර කොට එකත්පස නිහඬව සිටි කල්හි එක්තරා දේවතාවෙක් නැගී සිටිමින් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසනවා. අන්න මේවා අභිනන්දන්ති උභයේ දේව මානුසා අතකෝ නාම සෝයක්කෝ යං අන්නං නාභිනන්දති. බුදුහාමුදුරුවනි, දෙව් මිනිස් දෙපාර්ශ්වයේම ඌවෝ ආහාරයේම ප්‍රාර්ථනා කරනවා, ආහාරයේම සොයනවා. එහෙත් බුදුහාමුදුරුවනි, ඒ හැමෝම සොයන ආහාරයේ නොපතන, ආහාරයේ නොසොයන යම් යකෙක් සිටිනවද, වාසය කරනවද? උන්වහන්සේගෙන් විමසනවා. නැවතත් ඒ අදහස පැහැදිලි කළොත් දිව්‍ය මනුෂ්‍යාදී මේ දෙපාර්ශ්වයම ආහාරයම සොයනවා, ආහාරයම ප්‍රාර්ථනා කරනවා. මගේ බුදුහාමුදුරුවනි, එහෙයින් ඒ ආහාරය නොසොයන, ඒ ආහාරය නොපතන යමෙක් වේ නම් ඒ කවර නම් යකෙක්ද? මෙබඳු පැනයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ ප්‍රශ්නය තුළ මතු කරන අදහස් අපි නැවත නිවැරදි කරගත්තොත් සියල්ලන් ආහාර සොයා යන අතරේ ආහාරයේ සොයන්නේ නැති, ආහාරයේ පිළිබඳව ප්‍රාර්ථනාවක් නැති යමෙක් සිටිනවද කියලයි මෙයින් ප්‍රශ්න කළේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඒ ආහාරය නොපතන, ආහාරයේ නොසොයන යකා කවුද කියලා මනාකොට පැහැදිලි කොට දෙනවා උන්වහන්සේගේ පිළිතුර තුළින්. යේනං දදන්ති සද්ධාය විප්පසන්නේන චේතසා තමේව අන්නං භජතේ අස්මින් ලෝකේ පරම්හිච. මේ ලෝකේ යම් කෙනෙක් සදහසිතින් ප්‍රසන්න වූ සිතින්, ප්‍රසන්න වූ පැහැදුණු සිතින් සදහෙන් යමෙක් ඒ ආහාරය දාන විසෙහි දෙන්නේද, මෙලොවේහිද පරලොවේහිද ඔහුව ආහාරය සොයත්. ඒ අදහස නැවතත් නිවැරදි කළොත්, පැහැදිලි කළොත්, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් පහන් සිතින් ශ්‍රද්ධාවෙන් ඒ ආහාරය දාන විසෙහි දෙන්නේද, අන්නේ දන් දෙන කෙනා මෙලොවේහිද පරලොවේහිද ඔහු ආහාරය හොයන්නේ නේ, ආහාරය ඔහුව සොයාගෙන එනවා. ඔහු ආහාරය පතන්නේ නෑ, සොයන්නේ නෑ, ඔහුව ආහාරය සොයාගෙන එනවා. මෙසේ පැහැදිලි කරමින් උන්වහන්සේ දෙවෙනි ගාථාවෙන් තස්මා විනේය මච්චේරං දජ්ජා දානං මලාබිදු පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනම්. එහෙයින් මසුරු මල දුරලනු සුළු ඌයේ මසුරු මල දුරු කරමින් දන් දිය යුත්තේය. පින පරලොවේහි සියලු සත්වයිනට බොහෝ උපකාර ඇත්තේය. ආහාරය තමා සොයා එන බැවින් මෙලව පරලොවේහි තමා සොයා විත් තමාට සැප උපදවාලන බැවින් මසුරු මල දුරුකොට දන් දිය යුතුයි. එසේ රැස් කර ගන්නා වූ පින මෙලොවේහි පරලොවේහි සියලු සතුනට පිහිටවන්නේය කියන මේ අදහසයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ තුලින් පැහැදිලි කළේ. මේ කෙටි අදහස අපි ටිකක් ගැඹුරෙන් විවරණය කරලා බැලුවොත් මේ ලෝකේ හැම කෙනෙක්ම නිරන්තර අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා ආහාරය පිළිබඳව. ඔබ අපි කවුරුත් අපි අප පිළිබඳව විමසලා බැලුවොත් අපේ මුළු ජීවිතයම වැය වෙලා තියෙන්නේ, කැප වෙලා තියෙන්නේ ආහාරය සොයන්න. ආහාර කියලා කියනකොට කන බොන දේම පමණක් නොවේ. මේ ආහාර කියන වචනය දුක්ඛාර්ථේ චතුරාර්ය සත්‍යයට ගලපලා බැලුවොත් මුළු සංසාර දුක පිළිබඳව කියවෙනවා. ඒ මුළු සංසාර ගමන සංසාර දුක පිළිබඳව කියවෙන තැන ආහාර හතරක් තියෙනවා. කබලින්කාහාර, ස්පර්ශාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ තුලින් කියවෙන්නේ අපේ සසර ගමන. කබලින්කාහාරයෙන් මේ කය, මේ ශරීරය, එහෙම නැත්නම් සලායතනය පවත්වනවා. ආයතන හය ආහාරයෙන් යැපෙන නිසා පවතිනවා. පවතින ආයතනයන්ට බාහිර අරමුණු ගැටෙනවා. එතකොට ඔන්න ස්පර්ශ වෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ ස්පර්ශයන්ට අනුරූපීව පහළ වෙන වේදනා සංඥාවන්ට සිතනවා, මෙනෙහි කරනවා, විතර්කණය කරනවා. ඒ හිතන විතර්කණය කරන බව මනෝ සංචේතනා, කර්ම රැස් වෙනවා. කුසල කුසල, පුඤ්ඤාභි අපුඤ්ඤාභි, ආනිඤ්ඤාභි සංස්කාර, මේ කර්ම සංස්කාරයෝ පහළ වෙනවා. ඒ කර්ම සංස්කාරයන් නිසා නැවත නැවත චුති ප්‍රතිසන්දි ඇති කරවමින් මතුත් ප්‍රතිසන්දි විඥාන ප්‍රවෘත්ති විඥාන ඇති කරවමින් සතරේ පැවැත්ම ඇති කරවනවා. විඥාණය ආහාරයක් වෙමින් නැවත නාම රූපාදී ස්කන්ධයන් පහළ කරවමින් නැවත නැවත කබලින්ක ආහාරයේ අපේක්ෂාව අවශ්‍යතාවයේ දක්වා ගමන් කරන ආකාරය ඒ ගැඹුරෙන් ආහාරය පිළිබඳව විමසා බැලීමක් කළොත් සසර ගමන පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විවරණය කරගන්න පුළුවන්. හැබැයි මේ දේශනා ධර්මයේ තුල එබඳු ගැඹුරු අරුතක් සැඟවෙන්නේ දෙවියා විමසන්නේම ඊට වඩා සරලාර්ථයක්. ඒ ආහාරය ගැන කියනකොට අපේ මතකයට එන්නේ කන බොන ආහාර වැනි දේ පිළිබඳව. එහෙත් අපි නිරන්තරවම සොයන ප්‍රාර්ථනා කරන ආහාර හැටියට ගත්තාම අපේ ඇහැට රූපය ආහාරයක්, කනට ශබ්දය ආහාරයක්, නාසයට ගන්ධය ආහාරයක්, දිවට රසය ආහාරයක්, කයට පහස ආහාරයක්, මනසට ධර්මයෝ ආහාරයක්. අපි නිරන්තරවම ලොකු පොඩි කවුරුත් මේ දෙපාර්ශ්වයේම ඌවෝ මෙන්න මේ ආයතනයන් පිනවන මේ ආහාර සොයමින් ඉන්නවා. එහෙ කන නාසය දිවකය පිනවන සුඳුරු අරමුණු සොයමින් ඉන්නවා. ඔබ ඔබේ ජීවිතය ගැන විමසා බැලුවොත් ඇයි ඔබ ඉගෙන ගන්නේ? ඇයි ඔබ රැකී රක්ෂා හොයන්නේ? ඇයි ඔබ ආවාහ විවාහ වෙන්නේ? ඇයි ඔබ දූ දරුවන් තනන්නේ? නොඑක් නොඑක් ගේදර වතුපිටි ව්‍යාපාර ගැන හිතන්නේ, සල්ලි මිල මුදල් ගැන, රන් රිදී ආභරණ ගැන, යාන වාහන ගැන සොයන්නේ මොනවටද කියලා බැලුවොත් මෙන්න අපේ සෙවීම, අපේ පරිශ්‍රණය, අපේ ගවේෂණය මේ ආයතන පිනවීමේ අරමුණු ආහාර සෙවීම බව පේනවා. ඉතින් පින්වතුනි, අපි හැමෝම මෙන්න මේ ආහාරයම සොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් දෙවියා විමසන්නේ මේ ආහාරය නොසොයන, ආහාරය නොපතන යකෙක් ඉන්නවද කියලා. ඒ යකා කවුද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යම් කෙනෙක් සැදහෙන් පහන් සිටින් ඒ කවුරු කවුරුත් හොයන ආහාරය දාන විසෙහි දෙන්නේද, පරිත්‍යාග කරන්නේද, අන්න ඒ බඳු කෙනා මෙලවි පරලොවි ආහාරය සොයන්න ඕනේ නේ, තමා කරාම පැමිණෙනවා, નિરાයාසයෙන් පැමිණෙනවා. සීවලී මහරහතන් වහන්සේගේ චරිතය අපි මේ වෙලාවදී සිහි කරගත්තොත්, උන්වහන්සේට යමක් හොයන්න අවශ්‍ය වුණේ නෑ, උන්වහන්සේ කරා සොයාගෙන ආවා. ඔබ අහලා ඇති චිත්ත ගෘහපතිතුමා පිළිබඳව, මේ ශාසනයේ පහළ වූ අති සම්භාවනීය ධර්මදර උත්තමේ, ගිහි ජීවිතයේ තුලම සිටු නිවස තුලදීම අනාගාමී බව දක්වා මගඵල ලබාගත් උතුමේ. හැබැයි අනාගාමී බව ලැබෙනකනුත් බුදුරජාණන් වහන්සේව දුටුවේ නැහැ, දැකලා තිබුණේ නැහැ. අනාගාමී බවටත් පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේව දැකවැඳ පුදා ගන්නට යන්න තීරණය කළේ. එදා ඒ දුර ගමනට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසෙන් සිය ගණනක් මේ ගමනට සූදානම් කරවගෙන ඒ හැම දිනාටම අතරමඟ ආහාර පාන දන් පැන් සපයන්නට බඩු බාහිරාදිය ගැල්වල පුරවාගෙන ඒ දම් පිළියෙල කරන සේවක සේවිකාවන් එකතු කරගෙන මහා පිරිසක් පිරිවරාගෙන චිත්ත ගෘහපතිතුමා බුදුහාමුදුරුව දකින්න සවැත් නුවරට ගමන් ආරම්භ කළේ. හැබැයි ආස්තරයේමත් පුදුමයක්, මේ ගෙනිච්ච කිසිම ආහාර ද්‍රව්‍යයක් ආහාර විසෙහි පිළියෙල කරගන්න ලැබුණේ නෑ. ඒ පටන් ගත්ත මොහොතේ පටන්ම දෙවියන් පවා මනුලොවට ඇවිල්ලා මිනිස් වෙසින් ඒ මහ වනාන්තරයේ මැද පවා දන්සැල් නිර්මාණය කරගෙන මේ පිරිසට දන් පූජා කළා. මෙසේ දෙව් මිනිසුන්ගෙන් පුද පෙළහර ලැබමින් එන මේ පිරිස සවැත් නුවරට සමීප වෙමින් සිටියේදී බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද අද චිත්ත ගෘහපතිතුමා එනවා සවැත් නුවරට. ඇවිල්ලා මේ ජේතවනාරාමයට ඇවිල්ලා මගේ දෙසිරිපතුල් අල්ලලා වැඳ නමස්කාර කරන මොහොතේදී යදුණක් පමණ දුර මල් වැසි වහිනවා ආනන්ද. ආනන්ද හාමුදුරුව විස්මයට පත් වුණානේ, බුදු හාමුදුරුවනේ එබඳු අසිරිමත් විපාකයක් ලබන්නට චිත්ත ගෘහපතිතුමා ස්වල්ප කුසල ශක්තියක් කරලා තියෙන්න බෑ, මහා අනුභාව සම්පන්න කුසලයක් කරලා තියෙන්න ඕන. ස්වාමීනි චිත්ත ගෘහපතිතුමා කෙබඳු කුසලයක් කළේ දැයි විමසද්දී එතුමා පෙර වැද්දෙක් වෙලා සිටියේදී දඩේම පිණිස යද්දී එලිමහන් තැනක එක්තරා තරුණ සොඳුරු යෞවන වියෙහි පසු වෙන සාමීන් වහන්සේ නමක් හිස දක්වා පොරවාගෙන කය නිසලව ඍජුව තබාගෙන භාවනාවෙහි යෙදিলা. මේ අසිරිමත් දර්ශනයේ දුකු දුටු මේ වැදි පුත්‍රයා විස්මයටපත් වුණා. බොහොම යෞවන වයස, බොහොම සුකුමාල තරුණේ මේ කාමයේ සොයන, කාමයේ පතන, කාමයේ ඇලෙන, කාමයේ ගිලෙන මෙවන් අවදියක තරුණ වියක ඒ සියල්ල අතහැර දාලා මේ වනදහනේ අලිකොටි වගවලසුන්ගෙන් වෙන අනතුරු ගැන, නොඑක් නපුරු සර්පාදීන්ගෙන් සිදුවෙන විපත් ගැන, මෙති මදුරුවන්ගෙන් ඇතිවන පීඩාවන් ගැනද නොතකා මේ වනදහනේ යෝගීව වාසය කරන්නේ, උතුම් දහමක් අපේක්ෂාවෙන්, උතුම් විමුක්තියක් අපේක්ෂාවෙන්ම වෙන්නට ඇති කියලා අදහස් කරලා ප්‍රසන්න සිත්, පැහැදුණු සිත් ඇති වුණා. ඒ ප්‍රසන්න සිත් ඇති වෙච්ච මේ වැදි පුත්‍රයා ගෙදරට දුවගෙන ගිහිල්ලා තමන් වෙනුවෙන් එදා පිළියෙල වෙච්ච ආහාරය පිරිසුදු බඳුනකට බෙදාගෙන එය වසාගෙන ඒ මත වනමල් නෙලා අතුරාගෙන ගෙනවි. අර තරුණ ස්වාමීන් වහන්සේට සදහසිතින් පූජා කළා. පූජා කරලා ස්වාමීනි ඔබ වහන්සේ යම් දහමක් අපේක්ෂා කරන්නේද, යම් විමුක්තියක් අපේක්ෂා කරන්නේද, ඒ ඔබ වහන්සේ සොයන පතන අපේක්ෂා කරන ඒ විමුක්තිය ලබන දිනේ ඒ විමුක්තිය මටද ලැබේවා, මා ඒ විමුක්තිය ලබන දිනේ මගේ නම චිත්ත නමින්ම වේවා, ඒ අවබෝධය ලබනදා මේ මල් වැසි වසීවා කියලා ප්‍රාර්ථනාවක් කරගෙන අර දාන පූජාව කළා. ආනන්ද එදා ඔන්න ඔය කළ පූජාවේ ආනිසංසයෙන් අද චිත්ත ගෘහපති මා කරා පැමිණ වැඳ නමස්කාර කරන මොහොතේම ඒ ප්‍රාර්ථනාවන් අනුව මල් වැසි වෙහෙලා අසිරිමත් විපාක මෙද චිත්‍ර ගෘහපති ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න බව දේශනා කොට වදාලා එබඳු චරිත කතා සිදුවීම් අපි හුඟක් දිනෙකගේ මතකයේ තියෙනවා. අන්න සදහසිතින් දුන්නු එකම දානයක විපාකයේ සසර පුරා තමන්ව සොයාගෙන එන හැටි. පින්වතුනි දානය වුණත් කොහොම හරි දීලා කොතනක හරි දීලා මේ ප්‍රතිඵලයේ බලාපොරොත්තු වෙන්න එපා. ගොවිතැනක් කරනවා කියලා මොනවා හරි වැපුරුවට කොතැනක හෝ වැපුරුවට සරු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. සරු අස්වැන්නක් ලබන්න නම් හොඳ තැනක හොඳ බීජ වපුරන්න ඕන. ඒ ගැන හොඳ සාක්ෂියක් තියෙනවා. පින්වතුන්ට මතක ඇති ලෝතුරු බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ගණ්ඩබ්බ අඹරුක මුල යමක ප්‍රාතිහාරයේ පාලා තීර්ථකයන් දමනය කරලා ඒ මොහොතේම තෞතිසා දෙව්ලොවට වැඩම කළා. මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට බණ දේශනා කරන්න එදා උන්වහන්සේ සක් දෙවිඳුන්ගේ අසුනේහි පඳුකුල් අසුනේහි වැඩ සිටියේදී ඒ ආසන්නයේම ඇවිල්ලා දකුණු දන මඩල සමීපයේහි ඉන්දික දිව්‍ය පුත්‍රයා වම් දන මඩල ළඟ අංකුර දිව්‍ය පුත්‍රයා වාඩි වුණා. හැබැයි ටික වෙලාවක් යනකොට නොඑක් නොඑක් කල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු බුදුරජාණන් වහන්සේ දැකවැඳ පුදා ගන්නට බණ අහන්නට ඉදිරියට ආවා. ඒ මහේශාක්‍ය දෙවිවරු එන්න එන්න අර අංකුර දිව්‍ය පුත්‍රයා ඒ මහේශාක්‍ය දෙවිවරුන්ට ඉඩකඩ සලසාලමින් ටිකෙන් ටික පස්සෙන් පස්සට ගියා. අවසානයේ බලනකොට අංකුර දිව්‍ය පුත්‍රයා පිරිස් කෙළවරේ අවසානයේටම ගිහිල්ලා මුලින් වාඩි වුණු දෙදෙනගෙන් එක්කෙනෙක් අන්තිම කෙළවරට ගිහිල්ලා ඉන්දික දිව්‍ය පුත්‍රයා පමණක් තාම නොසෙල්වී හිටි තැනම වාඩි වෙච්ච තැනම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයාට කතා කරලා අහනවා, අංකුර දිව්‍ය පුත්‍රයාණනි, ඔබත් ඉන්දික දිව්‍ය පුත්‍රයාත් මා සමීපේමයි වාඩි වුණේ. එහෙත් ඔබ කිරිස් කෙළවරටම ගිහිල්ලා ඉන්දික දිව්‍ය පුත්‍රයා තාමත් හිටි තැනම ඉන්නවා. කුමක්ද මේ රහස? කුමක්ද මේ වෙනස? අංකුර දිව්‍ය පුත්‍රයා කියනවා, සාමීනි, මම බොහෝ කලක් දන් දුන්නු කෙනෙක්. මම දසදහසක් අවුරුදු මුළුල්ලෙහි ලක්ෂ ගණන් දිනයකට වැය කරමින් මහ දන් සැල් පැවැත්තුවා. එහෙත් සාමීනි, ඔය ළඟින් ඉන්න ඉන්දික දිව්‍ය පුත්‍රයා ඉස්සර හිඟන්නේ සැවැත් නුවර හිටිය ඉන්දික සිඟන්නා. ඔය ඉන්දික කියන හිඟන්නා මං වගේ දහසක් කල් අවුරුදු දන් දුන්නේ, දස දහසක් අවුරුදු දන් දුන්නේ නෑ, අවුරුදු 100ක් දන් දුන්නේත් නෑ, අවුරුදු 10ක් 15ක් දන් දුන්නේත් නෑ. ඒ ඉන්දික දුගියා එකම දානෙයි දුන්නේ. ඒ දානයත් තමන්ගේ අතින් පිළියෙල කරගත්ත දෙයක් දුන්නා නෙමෙයි බුදුහාමුදුරුවනි. ඔය ඉන්දික දුගියා එදා සිඟමනේ යමින් සිටියේදී තමන්ගේ කොළපතට යමක් බෙදන්න යම් ආහාරයක් රැගෙන එමින් සිටියේදීම ඒ ආසන්නයේම අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්දපාතයට වැඩම කරනවා දුටුවා. මේ ඉන්දික දුගියයි දා කල්පනා කළානේ මට දානයක් පිළියෙල කරලා දෙන්න කවදාවත් ලැබෙන්නේ නෑ. අද මා වෙනුවෙන් ලැබෙන්න ගිය දේ මම නොපිළිගෙන අනුරුද්ධ හාමුදුරුවන්ට පිළිගන්වන්න ඕන කියලා අදහස් කළා. බුදු හාමුදුරුවනේ දා ඔය ඉන්දික සිඟන්නා ඒ තමන්ට බෙදන්නගෙන ආපු ආහාරය තමන්ගේ පතට පිළි නොගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේට පූජා කරන්නට නියම කළා. ඔය ඉන්දික දුගියා දුන්නු දානය උචරයි ස්වාමීනි. ඒ දානයේ ආනිසංසයෙන් තමයි ඔස්ස මෙපමණ ආනුභාව බලයක් මහේසාක්‍ය දෙවිවරු ඉදිරියේ පවා නොබියව අධිපති භාවයෙන් ඔබ වහන්සේගේ පාමුලම ඉන්නේ ඒකම දානයක ආනිසංසයෙන්. ස්වාමීනි මම දසදහසක් අවුරුදු දන් දුන්නත් ඒ දසදහසක් අවුරුද්දක් දන් දීලා මට අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙනි ditthi sampanneeku maga palayeta pemini uttameeku mage daaneeta pratigrahakeeku hetiyeta kavadavat labanta beri una. E nisa swamini dasadahasak avurudu dan deela mage daaneeta labena anisansa mehimai mata passen passata yanna una. ආර්ය උතුමන් විසේ එකම දානයක් තමන්ගේ දේ නොව තමන්ට ලැබෙන්න ගිය දේ බෙදවලා ලබාගත් ආනිසංසය මෙබඳු ආස්තරයමත් ආනුභාව සම්පන්නයි කියලා ඉන්දික දිව්‍ය පුත්‍රයා පිළිබඳව අංකුර දිව්‍ය පුත්‍රයා ඒ දෙව් පිරිස් මැදෙහි බුදුරජාණන් වහන්සේගේ පැනේට පිළිතුරු දී වදාලා අන්න පින්වතුනි වපුරණ තැනේ හැටියටයි අස්වැන්න දසදහසක් අවුරුදු වැපුරුවා. එහෙත් අස්වැන්න අල්පයි ස්වල්පයි මහේසාක්‍ය භාවයක් නේ. එහෙත් ඉන්දික වැපුරුවේ හරි තැනක හරි කෙතක හරි කුඹුරක වැපුරුවා. ඒකේ විපාකයේ අස්වැන්න මහානුභාව සම්පන්න වුණා. ඔන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දන් දෙනවා කියලා මොනවා හරි කොතනකට හෝ දීම ප්‍රමාණවත් නේ. යත්ත පසීදත තත්ත දේත පැහැදුණු තැනටයි යමක් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවා වදාළේ. ඒ පැහැදුණු තැනක් පෞද්ගලික තැනක් විය යුතුනේ පොදු තැනක් සමූහයක් බවට පත් කරගත්තොත් එය මහානිසංස කරගන්නට පුළුවන්. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දානීය පරිත්‍යාගයේ පිළිබඳව ඒ මහානිසංස වැඩෙන ආකාරය ඉතාමත්ම මැනවින් බෙදා දක්වමින් දේශනා කළ එකම ශාස්ත්‍රූන් වහන්සේ. ලෝකයේ පහළ වෙච්ච අක්‍රීය වාදය ගැන දේශනා කළ මක්කලි ගෝසාල වැනි ශාස්ත්‍රූවරු හැරෙනකොට හැම ශාස්ත්‍රූවරයෙක්ම දානේ පරිත්‍යාගයේ අගය කළා. එහෙත් බුදුරජාණන් වහන්සේ තරම් ඒ මහානිසංස ලැබෙන ආකාරයෙන් ඒ වැපිරීම කරන ආකාරය කිසිවෙකුට පැහැදිලි කරන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේ දානයේ පෞද්ගලික දාන සංඝසතු දාන කියලා දෙකොටසකට බෙදුවා. පෞද්ගලික දාන 14ක් සංඝසතු දාන 7ක් පිළිබඳව උන්වහන්සේ දක්ෂිනා විභංග සූත්‍රයෙන් අපට පැහැදිලි කොට දුන්නා. ඒ පෞද්ගලික දාන 14 තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේ රහතන් වහන්සේ රහත් මාර්ගයට පිළිපන් උතුමන් වහන්සේ අනාගාමීන් වහන්සේ අනාගාමී මාර්ගයට පිළිපන් වහන්සේ සකදාගාමීන් වහන්සේ සකදාගාමී මාර්ගයට පිළිපන් උතුමන් වහන්සේ සෝවාන් මාර්ග ඵලයටපත් උතුමන් වහන්සේ, සෝවාන් ඵලයටපත් උතුමන් වහන්සේ කර්මවාදී ක්‍රියාවාදී ධානලාභී තවුස්වරයානෝ, ඒ වගේම පුතුජන සිල්වතා දුරුජන මිනිසයා තිරිසංගත සතා, මේ විදිහෙන් තිරිසංගත සතාගේ පටන් තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා පෞද්ගලික දාන පිළිබඳව දේශනා කළා. එහෙත් උන්වහන්සේ තථාගතයන් වහන්සේට පවා පෞද්ගලිකව කරන පූජාව මහානිසංස නොවන බවයි දක්ෂිනා විභංග සූත්‍රයේදී පැහැදිලි කළේ. තථාගතයන් වහන්සේට වත් යමක් පෞද්ගලිකව පූජා කරනවට වඩා සංඝ සන්තකව යමක් පූජා කරන්නේ නම් ඒ මහානිසංස බව මහානුභාව සම්පන්න බව දේශනා කළා. ඒ සංඝ සන්තකව පූජා කරනවා කියනකොට වර්තමාන අපේ බෞද්ධ සමාජයේ අවබෝධය එච්චර ගැඹුරු නෑ. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ සාමීන් වහන්සේලා කීප නමක් වඩමවාගෙන යමක් පූජා කරගන්න ලැබුණොත් ඒක සංඝ සතු දානයක් කියලා. ඒ සංඝ සතු දානයක සීමාව උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් සිටියොත් ප්‍රමාණවත් කියන තැනට හුඟක් දෙනෙක්ගේ අදහස් විවෘත වෙලා තියෙනවා. ඒ පින්වතුනි භික්ෂූන් වහන්සේලාගේ ගණන අනුව සංඝ සතු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ දන් දෙන පින්වතාගේ අවබෝධය මතයි සංඝික වීම හෝ නොවීම තියෙන්නේ. සංඝික වීම කියන කාරණාව භික්ෂූන් වහන්සේ කරන විනය කර්මයකින් විනය වාක්‍යයකින් සිදුවන්නක් නොව සදැහැති දන් දෙන පින්වතාගේ අවබෝධයේ නුවණ මතමයි පදනම් වෙන්නේ. එනිසා සංඝිකව දානයක් දෙන කෙනා අර විදිහේ තමාව සැපත සොයාගෙන එන විදිහෙන් චිත්ත ගෘහපතිතුමා, සීවලී මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, තිස්ස සාමීන් වහන්සේ වැනි ඒ උතුමන් වහන්සේලා කලා, ජෝතිය වැනි සිටුතුමන් සිටුවරුන් කරා මහ සම්පත් පසුපස සොයාගෙන ආපු හැටි අපි මේ වෙලාවේදී සිහි කරන්නට ඕන. මෙහි පින්කම් කරනකොට දෙව්ලොව විමන් මැවෙන බවක් සමහර සිටුවරු පිළිබඳව මහාකාශ මහමුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රකාශනයන් තුළ සඳහන් වෙනවා, දැකගන්න ලැබෙනවා. එබඳු මහානීය විපාක ලැබෙන විදිහෙන් අපි යමක් දෙන්න නම් අපේ ජීවිතයේ තුල අපි සංඝ කියන සමූහය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිවැරදි වැපිරීමක් කරන්න හොඳ කෙතක් ලෝකෙට දේශනා කළා. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. අනුත්තර වූ පුණ්‍යක් ශේස්ත්‍රයක්. කවුද පින්වතුනි පින්කෙත? මේ පින්කෙතක් බවට පත් වෙන්න ಗುಣ සුදුසුකම් හතරක් තියෙන්නට ඕන. ආහුණෙයෝ, පාහුණෙයෝ, දක්ෂිණෙයෝ, අංජලිකරණෙයෝ. මෙන්න මේ ಗುಣ සුදුසුකම් හතරෙන් කවුරුන් හෝ සමන්වාගතද ඒ ලෝකෙට පින්කෙතක්. එතකොට මේ ಗುಣ සුදුසුකම් හතර හිස මුඩු කරගත් පමණකින්, කසාවතක් දරාගත් පමණකින් තියෙනවා කියලා ඔබ තීරණය කළොත් ඒක මිත්‍යාසහගත වැරදි අදහසක් වෙනවා පින්වතුනි. හිස මුඩු කළ පමණකින්, කසාවතක් කරවාගත් පමණකින්, පන්සලක ආරණ්‍යක වාසය කළ පමණකින් මේ ආහුණීය, පාහුණීය, දක්ෂිණීය, අංජලිකරණීය කියන මේ ගුණ සුදුසුකම් ලැබමින් ලෝකයට පින්කෙතක් වෙන්නේ නම් නෑ. ඔබ කොහොම හිතාගෙන හිටියත් ඒ එසේමයි. මේ සුදුසුකම් හතර තියෙන්නේ කාටද? කවුරු ළඟද? අපි හොයන්න ඕන, විමසන්න ඕන. අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ඔන්න බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා අෂ්ඨ ආර්ය පිරිසට ඇතුළත් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන සතර මාර්ගයට සතර ඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාව තමයි ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහය බවට පත් වෙන්නේ. සංඝ කියන වචනේ තේරුම පින්වතුනි සමූහයක් කියන එක, පිරිසක් කියන එක. අන්න ඒ සමූහය කවුද? ඒ පිරිස කවුද? මේ හිස මුඩු කරගත්ත කසාවත් දරාගත්ත පිරිස නෙමෙයි. ඒ පිරිස වුණත් මේ අට්ඨපුරිස පුද්ගලා අෂ්ටාර්ය භාවයට පත්වෙච්ච පිරිසයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහය. හැබැයි මෙන්න මෙතනදී පුංචි ගැටලුවක් තියෙනවා. මා සමග සමහර කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. අපි හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා සාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා තමයි මේ දාණයට සුදුසු කියලා. එහෙත් පින්වතුනි මේ අදහස තුළ, මේ ධර්මයේ තුළ එහෙම අදහසක් නැහැ. ගිහි වේවා පැවිදි වේවා අස්ථාරී භාවයට පත් වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවක පිරිස හතර කොටසක් වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ පිරිසෙන් කවුරු වේවා අස්ථාරී භාවයට පත් වුණා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහය. ඒ සංඝ සමූහයට අයිති නම් ගිහි වුවත් පැවිදි වුණත් ආහුණේයයි පාහුණේයයි දක්ඛිනේයයි අංජලිකරණේයයි ලෝකෙට පින්කෙතක් වෙනවා. ඒ අස්කාරි භාවයේ කියන එක පරම්පරාවට යන එකක් නෙමෙයි, පරම්පරාවට ලැබෙන එකක් නෙමෙයි. හිස මොඩු කරලා කසාවතක් දරාගත්ත පමණකින් ලැබෙන එකක් නෙමෙයි. ඒක ලැබෙන්නේ ඍජු ප්‍රතිපදාවක් තියෙන්න ඕන. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. අන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. ඔන්න මේ වචන හතරෙන් කියන ප්‍රතිපදාව මොකද්ද? අල්ප මාත්‍රයකින් හෝ දැනුමක් නුවණක් ඇත්නම් තමයි ඒ සංඝ කියන සමූහය පිළිබඳව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අද අපි මේ සංඝ කියන වචනේ අයාලේ යන වචනයක් බවට පත් කරගෙන තියෙනවා. නොයෙක් නොයෙක් නරක දුස්චරිත නොහොමිනා ක්‍රියාවන් කරන අය පිළිබඳව පවා කතා කරන්නේ අන්න සංඝයා වහන්සේ ළඟ හැටි. සංඝයා ඔහොම කරනවා නම් අපි කොහොම කරාම මොකද කියලා. ඒ අපි සංඝ පිරිස හඳුනාගන්නේ සංඝ කියන සමූහයට අයිති අය එබඳු ක්‍රියාවල කිසි කලක යෙදෙන්න විදිහක් නැහැ. අන්න අපි එතනදී ඉගෙන ගන්න ඕන පින්වතුනි, මේ ශාසනය තුල අපට උගන්වනවා සංඝ සමූහය හා සංඝ ප්‍රතිරූපක පිරිසක් පිළිබඳව. භික්ෂු හා භික්ෂු ප්‍රතිරූපක කියලා දෙපැත්තක් ගැන කතා කරනවා. මේ ලෝකේ එක පිරිසක් ඉන්නවා සංඝ ප්‍රතිරූපක, භික්ෂු ප්‍රතිරූපක. පෙනුමෙන් විතරක් භික්ෂූන්ට සමානයි, සංඝයාට සමානයි. ඒ ඇඳුමෙන්, පැළඳුමෙන්, වස්ත්‍රයෙන්, ඉන්න තැනින් පරිහරණය කරන දෙයින් කිසියම් ආකාරයක සමාන බවක් තියෙනවා පෙනුමෙන්. හැබැයි ඒ මතුපිට පෙනුමෙන්, ඇඳුම් දිවිසම් වලින් මේ සංඝ සමූහයට අයිති වෙන්න බෑ. නජතාහි නගොත්තේන නජජ්ජා හෝති බ්‍රාහ්මණ. මේබඳු බාහිර ක්‍රියාවන් තුළින්, බාහිර ඇඳුමින් පැළඳුමින් මේ සංඝ සමූහයට කෙනෙකුට අයිති වෙන්නේ නැහැ, ඇතුළු වෙන්න බෑ. එතකොට දන් දෙන දායකයෝ නිවැරදිව මහානිසංස විපාක ලබන්න නම් සංඝ හා සංඝ ප්‍රතිරූපක, භික්ෂු හා භික්ෂු ප්‍රතිරූපක කියන මේ වචන දෙක නිවැරදි කරගෙන තියෙන්න ඕන. අද අපේ බෞද්ධ සමාජය මේ අදහස නිවැරදි කරගෙන නෑ. සමහර වෙලාවට බොහෝම ගුණබර උතුමෝ හරියට ආහාර වේලක් නැතුව, සිවුරක් වස්ත්‍රයක් සපයා ගන්න විදිහක් නැතුව බොහොම දුෂ්කරව පැවිදි ගුණ පුරනවා. හැබැයි සමහර තැන්වලට දහසින් බැඳි පියලි නිරන්තරවම ලැබෙනවා. ගුණය හඳුනාගෙන නෙමෙයි, කෙත හඳුනාගෙන නෙමෙයි වපුරනවා පේන්නේ. ඒ නිසා පින්වතුනි අපි යමක් ඍජුව තේරුම් ගන්නට ඕන. අපි හරියට කෙත හඳුනගන්න බැරි වුණොත් අර අංකුර දිව්‍ය පුත්‍රයාට වෙච්ච විපාකය ඔබට අත්විඳින්න වේවි. ඉන්දික දිව්‍ය පුත්‍රයා වගේ විරාජමානව තේජ සම්පත් ඇතුව ඒ විපාකය විඳින්න නම් සීවලී හාමුදුරුව, චිත්ත ගෘහපතිතුමා, ජෝතිය, ජටිල වැනි මහා මෙන්ඩක වැනි ඒ මහා සිටුවරුන්සෙන් සම්පත් තමා කරා සොයා එන්න නම් එබඳු තැනක වපුරලා තියෙන්නට ඕන. එබඳු තැනක වපුරන්නේ නැතුව නිබඳු අස්වැන්නක් ලබන්න බෑ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා සදහෙන් පහන් සිත් ඇතුව. එතකොට ශ්‍රද්ධාව තියෙන්න ඕන, ප්‍රසන්න සිත් තියෙන්න ඕන. ශ්‍රද්ධාව නිසි තැන උපදින්න ඕන. වැරදි තැනක උපන් පහන් සිත, වැරදි තැනක උපන් ශ්‍රද්ධා සිත නිවැරදි ප්‍රතිඵල උදා කරලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිවැරදි අවබෝධයෙන් ලද සදහැවක් වෙන්න ඕන, ප්‍රසාදයක් වෙන්න ඕන. ගුණ දෙන අවබෝධයෙන් ඇති කරගත් ප්‍රසන්න හැඟීමක් වෙන්න ඕන. අන්න ඒ බඳු අවබෝධයෙන් අපි හැමෝම හොයන, හැමෝම පතන ආහාරය දාන විසෙහි දෙනවා නම් සෑමදාම සසර පුරා නිවන් දක්නා මොහොත දක්වාම අපි ආහාරය සිව්පසයේ හොයන්න ඕනේ නෑ. සිව්පසයේ අපි කරා එනවා. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කළා තස්මා විනීය මච්චේ. මේ මසුරු මල කියන්නේ දුරු කළ යුත්තක්, බහැර කළ යුත්තක්. මසුරු මල තියෙනකන් සසරෙන් ගැලවෙන්න බෑ. ටිකෙන් ටික ටිකෙන් ටිකේ මසුරු මල දුරු කරමින් දන් දෙන්න. සදහයෙන් දන් දෙන්න, අවබෝධයෙන් දන් දෙන්න, ප්‍රසන්න සිතින් දන් දෙන්න. එසේ දානයෙන් ලැබෙන පින මෙලවත් පරලවත් ඔබව සනසාලනවා, ඔබව පිනවාලනවා. එනිසා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මීට වඩා අවබෝධයෙන්, මීට වඩා නුවණින් කරුණ විමසා බලා යමක් කරන්න. අපි දන්නවා ගොවිතැනක් කරනකොට ඒ ගොවිතැනෙන් සරු අස්වැන්නක් ලබන්නට නම් තීරණාත්මක සාධක තුනක් තියෙනවා. කෙත හොඳ වෙන්න ඕන. කෙත හොඳ වුණාට බීජ නරක් වුණොත් අස්වැන්න සරු වෙන්නේ නැහැ. හොඳ කෙතක හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්නක් ලබන්න පුළුවන්. හැබැයි එයක් නිවැරදි නෑ. ඇයි? ගොවියා අදක්ෂ වුණොත්, අලස වුණොත්, අනුවන වුණොත්, නිසි වෙලාවට නිසි කටයුත්තේ යෙදෙන්න අසමත් වුණොත් ඒ අලස, කම්මැලි, අනුවන ගොවියාගේ සරු කෙතක වපුරපු සරු බීජ වලින් උනත් සරු අස්වැන්නක් නොලැබෙන්න පුළුවන්. දැන් මේ සාධක තුන තීරණාත්මකයි ගොවිතැනේදී. හැබැයි මේ සාධක තුනෙනුත් වඩාත්ම තීරණාත්මක සාධකයේ සෙව්වොත් වැදගත්ම තීරණාත්මක සාධකයේ වෙන්නේ ගොවියා. බීජ හොයාගන්නෙත් ගොවියා, කෙත හොයාගන්නත් ඕන ගොවියා. ගොවියා දක්ෂ නම් නිසරු කෙතක වපුරලා වුණත් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්. අතිරේක තෙල් පොහොර යොදවල සරු අස්වැන්නක් ලබන්න පුළුවන්. ඉතින් අද වර්තමාන සමාජයේ වුණත් ආර්ය නොවූ, අෂ්ට ආර්ය භාවයට පත් නොවූ භික්ෂු පිරිසක් අතරේ වුණත්, ගිහි පිරිසක් අතරේ වුණත්, ඒ නිසරු කෙතෙහි වුණත් වපුරලා ඔබට සරු අස්වැන්නක් ලබන්න පුළුවන් ඔබ නුවණ ඇත්නම්. ඒ සඳහා ඔබට හැකියාව තිබෙන්න ඕන. ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා දම්පිලේ වැඩ ඉන්නේ කවුද කියලා අපිට සොයන්න විමසන්න අයිතියක් නෑ, සෙවිය යුතුත් නෑ. ඒත් මට අවබෝධයක් තියෙන්න ඕන, මම මේ දාණය දෙන්නේ මෙන්න මේ ගුණවලින් සමන්වාගත උතුමන්ට. මෙබඳු ආර්ය ගුණයෙන් පිරිපුන් උතුමන්ට කියන අවබෝධයෙන් මම දන් දුන්නොත් ඒක පිළිගන්න කෙනා එසේ නොවන්න පුළුවන්. එහෙත් මා දන් දුන්නේ බඳු ගුණ පිරි උතුමන්ට. ප්‍රතිමාව ළඟ බුද්ධ පූජාව තිබ්බා. ප්‍රතිමාව රණින් රිදියෙන් කරලා තියෙන්න පුළුවන්, මැටියෙන් බදාමින් කරලා තියෙන්න පුළුවන්. අපට ඒක රණින් රිදියෙන් කළත් වැඩක් නෑ. අපි බුද්ධ පූජාව තිබේ ඒ ප්‍රතිමාව තුළ නිර්මාණය වෙච්ච ද්‍රව්‍යාත්මක ගුණාත්මක වටිනාකම ගැන සලකලා නෙමෙයි, බුදුහාමුදුරුව ගැන සිහි කරලා බුද්ධ ගුණය සිහි කරගෙන පූජා පැවැත්වුවොත් ප්‍රතිමාව ළඟ වුණත් බුද්ධ පූජාමේ පින කරගන්න පුළුවන්. දම්පිලේ වැඩ ඉන්නේ කවුරුන් වුවත් ඔබේ අදහස ආර්ය ගුණපිරි උතුමන් නම් ලෝකේට පින්කෙතක් වෙච්ච ඒ උතුමන් නම් අවබෝධයෙන් ඒ වැටහීමෙන් නම් ඒ දාණය දෙන්නේ ඔබට අදත් ඒ මනා වූ උතුම් කෙතක වැපිරීමෙන් ලැබෙන මහානීය පින්කම කරගන්න බැරි කමක් නැහැ. ඒ නිසා සසර පුරා ඔබ කරා ඔබ සොයන සැපේ નિરાයාසයෙන් ළඟා කර දෙන නිවන දක්වා සිව්පසේ සපයා දීම දක්වා දෙව් මිනිස් දෙගතියේ පමනක් නොව පැවිදි ජීවිතයේ තුල පවා පැවිද්ද උතුම් ආකාරයෙන් පවත්වන්නට සිව්පසේ નિરાයාසයෙන් සපයාලන ඒ උතුම් පිනෙන් ඔබේ ජීවිත පෝෂණය කරගන්න මේ උතුම් සූත්‍ර දේශනාව තුලින් සංයුත්ත නිකාය දේවතා සංයුත්තේ ආදිත්ත වග්ගේ අන්න සූත්‍රය තුලින් මේ ඇති කළ අදහස මතු කළ අදහස තවදුරටත් සොයා සිතාමතා කියවා බලා තම ජීවිතය තුලින් ක්‍රියාවට නගා ඒ උතුම් කුසලයෙන් උතුම් පිණින් ජීවිත පෝෂණය කරගන්න මේ හැම දිනාටම ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද දවසේ ක්‍රිෂාන්ත මහත්මා, රේණුකා මහානාම ඒ වෛද්‍යතුමිය, ඒ දරු දෙපළ ආදරණීය මේනියන් වහන්සේ වෙනුවෙන් ඒ ජන්මදිනයේ සීකරමින් කුතුමා මහානාම ඒ මේනියන් වහන්සේට දිගාසිරි පතමින් මේ සිද්ධ කළ උතුම් ධර්මදානමී මහපුන් බලයෙන් ඒතුම් ප්‍රාර්ථනාව කෙලෙසින්ම ඉටු වේවා. ඒ මෑණියන්ට දිගාසිරි සම්පත්, නිරෝගී සම්පත් සැලසේවා. සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර කතරෙන් එතර වන්නටද මේ ධර්මදානමී පින හේතු වාසනා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පණ්ඩු මහා නාම දයාබර පියතුමන් ඇතුළු සුජීවත්ව වාසය කරන මේ පවුල්වල සෑම සියලු දෙනාට සපත සාන්තිය සහනේ සැනසෙල්ල නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබ වහ වහ ධම්ම අවබෝධයෙන් සසර කතරින් එතර වෙන නිවන් මඟ ද අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තම ජේෂ්ඨ සෝයුරු රෝසාන් මහානාම මහත්මාණන් ඇතුළු කුර පරම්පරාගත මියගිය ඥාතීතයි සිහින්ටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිළි සසර ගමන නිමාකොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ආයතනයේ ගරු සභාපති දරණාගම කුසල ධම්මපේ ආමඳුරුවන් වහන්සේට, ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට දේශකයන් වහන්සේට මේ කරගත් කුසල බලයෙන් කුණුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. සියලු යහපත් සම්මයක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා. වහවහ සසර දුක් නිමා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ දායකත්වයේ දරණේ දරු දෙපළ ඇතුළු මේ පවුල්වල හැම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ පිළිසටත් ලෝ පුරා මේ ධර්ම ශ්‍රවණය වරින් වර සිද්ධ කරනයේ හැම දිනාටමත් සියලු ලෝ සතුන්ටත් මේ පින් බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සියලු යහපත සාන්තිය සානේ සනසිල්ල ළඟා වේවා. දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ දුර්භාදක මගහැරේවා. සියලු යහපත් සම්්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට කිසි කලකත් ගොදුරු නොවී දුර්ජනේසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් නිවන් මගඵල සුවය හැම දිනාටම කල් නොවේවාම ලැබේවා සැලසී.
සුපින්නතුනි, අද ධර්මානුශාසනා පවත්වා වදාළ අපගේ දේශකයන්න් වහන්සේ බෑවල පිළියන්දල සිරි සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අවසරයි පිටිකල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ලෝකයේ වෙනුවෙන් තව තවත් ධර්මයේ ප්‍රචාරය කරන්නට අපගේ ස්වාමීන් වහන්සේට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය, චිරජීවනය ලැබේවායි කියා. සුපින්නතුනි, අද ධර්මදේශනාවේ සදහෙත් දායකත්වය ලබාගත් සුපින්නතුන්ට අපි ගෞරවින් සිහිපත් කරනවා. දේශකන් වහන්සේට පරිස්කාර ද්‍රව්‍ය පූජා කරන්නට මේ අවස්ථාව කරගන්නට පුළුවනි. නුගේගොඩ මිරිහානේ අංක 3 ජෙස්සල් පෙදෙසේ ඉංජිනේරු නිශාන් මහානාම මහතා, එලෙසම විශේෂඥ වෛද්‍ය රේණුකා මහානාම මහත්මිය ඇතුළු දරු පිරිස විසින් තම ආදරණීය මෑණියන් වන කුසුමා මහානාම මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් තමයි මේ පින්කම සංවිධාන කරන්නට යෙදුනේ. පරලොස් සැපත් ජ්‍යෙෂ්ඨ සොහිවරු ප්‍රශාන් මහානාම මහතාට, එලෙසම පණ්ඩුක මහානාම ආදරණීය පියාණන්ට මේ පින්කමෙහි කුසල් අත්පත් වේවායි මේ සුපින්නතුන් බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනාවේදී අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කරා සංඝ ගුණය පිළිබඳව. පින්නතුනි, ලෞතර බුදුජනන් වහන්සේ දේශනා කළ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ ජීවමාන මතකයන් අපතුල තවදුරටත් ආරක්ෂා වන්නේ අපේ සංඝ පරපුර නිසා. එනිසා සංඝයා වහන්සේ මේ රටේ පරම පවිත්‍ර පූජනීය සම්පතක් බවට පත් වෙනවා. ඒ බව හොඳින්ම දන්නා බෞද්ධ මාධ්‍යාලයේ මේ රටෙහි දක්ෂ වියත් යතිවරයන් වහන්සේලා මේ පින් බිම වෙත කැඳවාගෙන පැමිණ ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම ඥානය ලෝකයේ මිනිසුන්ගේ යහපත උදෙසා බෙදා හදා දෙන්නට පියවර යොදවා. බෞද්ධ මාධ්‍යාලයේ මේ සදැහැති ක්‍රියාදාමයට ඔබටත් ඔබේ දායකත්වය කරන්නට පුළුවනි. ඒ සදැහැති පැතුම ඔබේ හදවත ලබා දෙමින් සූත්‍රයේ ඇසුරෙන් ගෙනා ධර්මානුශාසනාවේ කටයුතු මෙතකින් නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.